SBS Radio.
සුබරුදු පරිදිදත් අපි සූදානම් ක්‍රීඩා පිටියේ තතුවිති විමසා බලන්නට අපි පළමුවෙන්ම අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වන ක්‍රීඩා තොරතුරු දෙසට. ශ්‍රී ලංකාවෙන් පසුගියදා වාර්තා වුණා ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය රග්බි ක්‍රීඩකින් දෙදෙනෙකුගේ මරණය සම්බන්ධයෙන් වූ අවසනාවන්ත තොරතුරක්. අපි මේ පිළිබඳව තොරතුරු කතාබහ කරන්නට සූදානම්. පළමුවෙන්ම අපි ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ කරගන්නවා ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. රංගන, අපි දැනගන්නට කැමති පසුගියදා ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ මේ රග්බි ක්‍රීඩකින් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් වූ සිද්ධිය පිළිබඳව තොරතුරු ඔබගෙන් පළමුවෙන්ම.
ඔව් සංජය, ඉතාමත්ම අවාසනාවන්ත සිදුවීමක් තමයි පසුගිය සතියේදී අපට වාර්තා වුණේ. එංගලන්තයේ ඩර්හැම් ප්‍රාන්තය නියෝජනය කරමින් රග්බි ක්‍රීඩකින්ගෙන් සැදුම්ගත් කණ්ඩායමක් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියා. ඔවුන් පසුගිය සිකුරාදා තමයි ශ්‍රී ලංකාවට පැමිණියේ. ඔවුන් ශ්‍රී ලංකා සංචාරයේදී බලාපොරොත්තු වුණා ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩා සමාජ කිහිපයක් සමග තරඟ තුනකට සහභාගී වන්නට. ඉන් අනතුරුව ගාල්ලේ දීශාන්ත ඇලෝෂියස් විද්‍යාලයට කිසියම් මුදල් පරිත්‍යාගයක් සිදු කිරීමටත් ඔවුන්ගේ ගමනේ එක් අභිප්‍රායක් බවට පත් වී තිබුණා. කෙසේ වෙතත් සිකුරාදා ශ්‍රී ලංකාවට පැමිණි ඔවුන් සෙනසුරාදා සවස CR සහ FC ක්‍රීඩාංගණයේදී එම කණ්ඩායම සමග සුහද රග්බි පාපන්දු තරඟයකට සහභාගී වුණා. එම තරඟෙන් අනතුරුව මෙම කණ්ඩායමේ ක්‍රීඩකින් කොළඹ නගරයේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවකට ගිය බවටත් තොරතුරු වාර්තා වෙනවා. ඉන් අනතුරුව එහිදී ඔවුන් අධික ලෙස මත් පැන් හෝ මත් ද්‍රව්‍ය භාවිතා කළ බවටත් චෝදනාවක් එල්ල වෙනවා. මේ නිසාවෙන් මේ මරණය සිදු වූ බවටත් ඇතැම් දෙනා තොරතුරු වාර්තා කරනවා. කෙසේ වෙතත් අවසන් වශයෙන් මේ සම්බන්ධයෙන් තොරතුරක් ඊයේ රාත්‍රිය වනතුරුත් වාර්තා වී තිබුණේ නැහැ. ඔවුන් ශ්වසන ආබාධයක් බව පවසමින් තමයි රෝහල් ගත කර තිබෙන්නේ. එහිදී දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඉරිදා දිනයේදී තමයි මේ ක්‍රීඩකින් දෙදෙනා ජීවිතක්ෂයට පත් වී තිබෙන්නේ. ටොම් බැටි සහ තෝමස් හෝවර්ඩ් යන මේ රග්බි ක්‍රීඩකින් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය ඔවුන්ගේ පවුල් වෙත එදින සවසම තොරතුරු වාර්තා කර තිබෙනවා. කෙසේ වෙතත් රග්බි තරඟ තුන ඉන්න අනතුරුව නොපවත්වන බව සඳහන් කළ මේ රග්බි කණ්ඩායම ගාල්ලේදී පැවැත්වීමට නියමිත, ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේදී පැවැත්වීමට නියමිත, ආධාර එකතු කිරීමේ සහ එම ආධාර බෙදා හැරීමේ වැඩසටහනට සහභාගී වන බවත් සඳහන් කර තිබෙනවා. මේ අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන් ඩර්හම් ප්‍රාන්ත රග්බි පාපන්දු ක්‍රීඩකයින් පිළිබඳව පසුගිය දිනවලදී ශ්‍රී ලංකාවේ මාධ්‍ය දැඩි ලෙස කතා බහ කළ බවත් සඳහන් කරන්නට ඕනේ සංජය.
රංගන, අපි ඒ කාරණය අනතුරුව සූදානම් වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට අවධානය යොමු කරන්නට. ක්‍රිකට් ක්‍රීඩා නිලවරණය සම්බන්ධයෙන් විවිධ වූ තොරතුරු පසුගිය සති දෙක තුළ අපිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණා. මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා නිලවරණය සම්බන්ධයෙන් වාර්තා වන තොරතුරු අපි ඔබගෙන් දැනගන්නට කැමති.
අපි පසුගිය සතියේදී සඳහන් කළා සංජය, නීතිපති උපදෙස් මත ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නිලවරණය මැයි මාස 31 වෙනිදා පැවැත්වීමට ඉඩක් නොමැති බව. නමුත් පසුගිය සතියේදී නැවත වරක් වාර්තා වුණා. ක්‍රීඩා අමාත්‍යවරයා නීතිපති උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව එළබෙන 31 වෙනිදා සුපුරුදු පරිදිම ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට තීරණය කළ බව. ඒ අනුව පසුගිය මැයි මාස 19 වනදා පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රිකට් නිලවරණය යම්කිසි තාක්ෂණික කරුණු කාරණා කිහිපයක් මත එදිනට පැවැත්වුණේ නැහැ. ඉන් අනතුරුව තමයි 31 වෙනිදා පැවැත්වීමට දින නියම කෙරුණේ. කෙසේ වෙතත් මේ වන විට වාර්තා වන ආකාරයට නියමිත පරිදි යොදාගත් පරිදි එළබෙන 31 වෙනිදා පැවැත්වීමට ඉඩ ඇති බව තමයි වාර්තා වන්නේ. මේ සඳහා ප්‍රධාන කණ්ඩායම් දෙකක් සුපුරුදු පරිදි ඉදිරිපත් වී තිබෙනවා. ඒ තමයි තිලංක පාර්ශ්වයේ සහ ඔහුට ප්‍රතිවිරුද්ධ නිශාන්ත රණතුංග සමගින් ජයන්ත ධර්මදාස පාර්ශ්වයේ ඉදිරිපත් වන බව තමයි අපට වාර්තා වන්නේ. එසේ වෙතත් පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වුණා. මෙහිදී තිලංග සුමතිපාල මහතා වගේම නව ක්‍රීඩා අමාත්‍ය ෆයිස මුස්තපා මහතාත් එක්වී සිටියා. එහිදී තිලංග සුමතිපාල මහතා 2017 වසරේ විගණන වාර්තාව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත භාර දීම සිදු කෙරුණා. ඊට අනුකූලව ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ආදායමක් ලැබූ වර්ෂය ලෙස 2017 වර්ෂය සඳහන් කරන බව තමයි අපට වාර්තා වුණේ. මේ අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් කරුණු විමසා සිටියා නිලවරණය සම්බන්ධයෙන්. ඊට පෙර හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ටෙස්ට් නායකයෙකු වන අර්ජුන රණතුංග මහතා, අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මාධ්‍ය හමුවේ සඳහන් කර සිටියා අවම වශයෙන් වසරක් සඳහාවත් ක්‍රිකට් අතුරු පාලක කමිටුවක් පත් කරනවා නම් තමන් ඊට කැමති වන බව. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා දැක්වූ අදහස් සහ අර්ජුන රණතුංග මහතායදී දැක්වූ අදහස් සම්බන්ධයෙන් අප දැන් අවධානය යොමු කරමු සංජය.
මම හිතන අතුරුපාලක මණ්ඩලය පත් කරන්න ඕනේ. සල්ලි හම්බ කරන්න එන මිනිස්සු නැතුව සල්ලි වීදම් කරන්න එන මිනිස්සු පරිපාලනය ක්‍රීඩකය ගෙනල්ලා ඒගොල්ලන්ට බාර දෙන්න ඕනේ. එහෙම කරොත් අතුරුපාලක මණ්ඩලයේ තමයි දැනට තියෙන එකම දේ. මොකද අද මේ තියෙන ඡන්ද ක්‍රමයත් එක්ක කිසිම කෙනෙකුට ඡන්දයක් දිනන්න බෑ. හරි පුද්ගලයෝ ටික අරගෙන අඩුම ගානේ අවුරුද්දක්වත් අතුරුපාලක මණ්ඩලය පත් කරලා මේක ගෙනිච්චොත් දැන් වුණත් අපිට පරක්කු
නැහැ. මම මේ අන්තර් කොමිටි වලට විරුද්ධයි. ඒ වගේම මට අන්තර් කොමිටි පත් කරන්න ඕනේ නම් ජනතාව විසින් පත් කරපු උදවිය ඒ අන්තර් කොමිටිව පත් කළා තමයි ඉදිරි කටයුතු කරන්නේ. අපි මේ කල්ලිවාදී යුගයෙන් ඈත් වෙන්න ඕනේ. අපි සියලු දෙනාම ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කළ යුතුයි. අපට පුද්ගලික ප්‍රශ්න තියෙන්න පුළුවන්, දේශපාලන ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැබැයි ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය අපි සියලු දෙනාගේම වගකීම. පදනම ආයතන ඒ දේශනයක් තිබ්බා. එතනදී අර්ජුන රණතුංග මැතිතුමත් හිටියා. මම එතුමාටත් කිව්වේ අපි සියලු දෙනාම අපේ තියෙන පුද්ගලික අමනාපකම් අමතක වෙලා එකට එක ගමනක් යමු කියන එක තමයි මගේ මතය.
රංගනේ වගේම පසුගියද අපිට වාර්තා වුණා හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ක්‍රීඩා අමාත්‍යවරයා හමු වූ බව මේ සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ සඳහනක් කොට තිබුණා. යම් යම් පාර්ශ්වයන් විශේෂයෙන් මොහුට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ යම් කිසි ආකාරයක නිලයක් හිමිවීමට නියමිත බවත් මෙහි ඇත්ත නැත්ත අපි ඔබගෙන් දැනගන්නට කැමතියි.
ක්‍රීඩා අමාත්‍යවරයාගේ ආරාධනයෙන් තමයි කුමාර් සංගක්කාර මේ ආකාරයෙන් ක්‍රීඩා අමාත්‍යංශයේදී ක්‍රීඩා අමාත්‍යවරයා මුණගැසීම සිදු කෙරුණේ. පැය දෙකකට ආසන්න කාලයක් මේ සාකච්ඡාව පැවැත්වුණා සංජය. ඉන් අනතුරුව ක්‍රීඩා අමාත්‍යංශයෙන් පිටතට පැමිණි කුමාර් සංගක්කාර මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා. එහිදී ප්‍රධානතම ප්‍රශ්නය බවට පත් වුණේ ඔබ ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තනතුරක් බාර ගන්නවාද නැතිනම් ක්‍රිකට් පරිපාලනයට අදාළ කිසියම් වූ දෙයක් බාර ගන්නවාද යන කාරණාවයි. ඔහු සඳහන් කර සිටියේ තමන් තවමත් ක්‍රීඩකයෙක් බවයි, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සම්බන්ධයෙන් තීන්දුව తీරන ගැනීමට තමන්ට තවමත් අදහසක් පළ කිරීමට හැකියාවක් නැති බවයි. කෙසේ වෙතත් එහිදී මාධ්‍ය වේදුන් නැගූ ප්‍රශ්නවලට කුමාර් සංගක්කාර මෙසේ අදහස් දක්වා සිටියා.
ක්‍රිකට් ක්‍රීඩාව ඉතාමත් සරල වශයෙන් සාකච්ඡා කරපු දෙයක්. මේ ඉදිරියට කිසිම විශේෂිත වූ සැලසුමක් ගැන හෝ කිසිම දෙයක් තාම හරියටම සාකච්ඡා කරේ නැහැ. මම හිතන්නේ හැම වෙලාවෙම ක්‍රිකට් පාලක මණ්ඩලයේ ව්‍යවස්ථාවයි ව්‍යූහයයි හරියාකාරව අලුත් විදිහකට අලුත් ක්‍රමයකට හදන්න අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාව හරියමං විදිහට පාවිච්චි කරලා හැදුවොත් එනේන පුද්ගලයන්ව ඉලක්ක කරගන්න ඕනෙත් නැහැ. ක්‍රිකට් ව්‍යූහයයි ව්‍යවස්ථාවයි ශක්තිමත් වෙතියි ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න.
රංගන, මේ කරුණු කාරණා අතරේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකින් තමන්ගේ මීළඟ අභියෝගයට මුහුණ දීමට සූදානමින් සිටින්නේ විශේෂයෙන්ම බටහිර ඉන්දිය කොදෙව් තරඟ සංචාරයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දීමට නියමිතයි. මේ සඳහා ශ්‍රී ලංකා සංචිතය මේ වන විට නම් කොට තිබෙනවා. අපි දැනගන්නට කැමති ඒ පිළිබඳ තොරතුරුත් රංගන.
සංජය, තමන්ගේ ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ කිසි දිනක නොලැබූ ටෙස්ට් තරඟාවලි ජයක් සොයාගෙන තමයි මේ ආකාරයෙන් වසර 10කට පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් බටහින්දේ කොදෙව් දේශයේ තරඟ සංචාරයකට එක්වන්නේ. අවසන් වතාවට 2008 වසරේදී තමයි ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියක් සඳහා කොදෙව් දේශයට ගොස් තිබෙන්නේ. තරඟාවලියට එක්වන අවසන් ක්‍රීඩකින් 17 දෙනා පසුගියදා නම් කරනු ලැබුවා. මෙහිදී විශේෂත්වයක් තිබෙනවා සංජය. වසර 10කට පසුව මහල උඩවත්ත නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබෙනවා. ඔහු මීට පෙර එක් දින තරඟ සඳහා 2008 වසරේදී ශ්‍රී ලංකාව නියෝජනය කළත් කිසිදු ටෙස්ට් ක්‍රිකට් තරඟයකට සහභාගී වී නැහැ. වයස අවුරුදු 31යි. තවමත් ටෙස්ට් ක්‍රිකට් තරඟයකට සහභාගී නොවූ ක්‍රීඩකින් 3 දෙනෙකු ඇතුළත් වෙනවා මේ සංචිතයේ. ඒ තමයි කසුන් රාජිත, ජෙෆ්රි වැන්ඩසේ සමගින් අසිත ප්‍රනාන්දු. මොවුන්ව නම් කිරීමට ප්‍රධානතම හේතුව බවට පත් වී තිබෙන්නේ ක්‍රීඩකින් 30 දෙනෙකුම ආබාධවලට ලක් වී සිටීමයි. විශේෂත්වයක් තිබෙනවා කුසල් ජනිත් පෙරේරාට 2016 වසරෙන් පසුව නැවතත් හැකියාව ලැබී තිබෙනවා ටෙස් තරඟ සඳහා සහභාගී වන්නට. ඒ විශේෂත්වයක් ලෙස සඳහන් කරන්නට ඕනේ සුරංග ලක්මාල් සමගින් ඇන්ටලෝ මැතිව්ස් මේ 17 දෙනාට ඇතුළත්ව සිටියත් අවසන් මොහොත වනතුරු ඔවුන් තමන්ගේ ශාරීරික යෝග්‍යතාව ඔප්පු කිරීමට නියමිතව තිබුණා. ඊයේ රාත්‍රියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා ඔවුන් මේ තරඟාවලියට එක්වීමට අවශ්‍ය පරිදි ශාරීරික යෝග්‍යතාවයෙන් සිටින බව. ඒ අනුව නියමිත පරිදි මේ 17 දෙනා මේ තරඟ සංචාරයට එක්වන බව ක්‍රිකට් ආයතනයේ සඳහන් කර සිටියා. ටෙස්ට් තරඟ 3කට සහභාගී වීම සඳහා තමයි ඔවුන් කොදෙව් දේශයේ බලා පිටත්ව යන්නේ. මේ තරඟාවලියේ පළමු තරඟය ජූනි මාස 6 වෙනිදා ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව නම් කරන ලද 17 දිනකින් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේයි. දිනේෂ් චන්දිමාල්, මහේල උඩවත්ත, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා, රොෂෙන් සිල්වා, ඇන්ජලෝ මැතිව්, නිරෝෂන් දික්වැල්ල, රංගන හේරත්, දිල්රුවන් පෙරේරා, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩසේ, ලහිරු ගමගේ කසුන් රාජිත, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, අසිත ප්‍රනාන්දු තමයි මේ තරඟ සංචාරයට එක්වන්නේ.
රංගන, අපි දැන් මල්ල ක්‍රීඩාවට අවධානය යොමු කරමු. පසුගියද ශ්‍රී ලංකාවේ මල්ල ක්‍රීඩකවන් පිරිසක් මැලේසියාවේදී පැවති මැලේසියානු විවෘත මල්ල ක්‍රීඩා තරඟාවලියට සහභාගී වුණා. අපි දැනගන්නට කැමතියි ශ්‍රී ලංකා ක්‍රීඩකවන්ගේ දස්කම් මේ තරඟාවලිය තුළදී.
ඔව් සංජය, මේ ආරාධිත රටවල් කිහිපයකින් පමණක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූ මැලේසියානු විවෘත මල්ල ක්‍රීඩා තරඟාවලියේ පසුගියදා නිමාවට පත් වුණා. එහිදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් තුනක් සහ එක් රිදී පදක්කමක් හිමි වුණා. ශ්‍රී ලංකාව වෙනුවෙන් මීටර 400 ඉසව්ව නියෝජනය කළ කාලිංග කුමාරගේ සමත් වුණා රන් පදක්කමක් හිමි කර ගන්නට තප්පර 46.6 බිංදුවකින් ඉසව්ව නිමාවට පත් කරමින්. මීටර 100 ඉසව්වේ ශ්‍රී ලංකාවේ නවතම බලාපොරොත්තුව විනෝද් සුරංජය සමත් වුණා තප්පර 10.27කින් ඉසව්ව නිමාවට පත් කරමින් රන් පදක්කම හිමි කර ගන්නට, ඒ වගේම තමන්ගේ හොඳම කාලය වාර්තා කරන්නටත් ඔහු එහිදී සමත් වුණා. රුමේෂිකා රත්නායකට හැකියාව ලැබුණේ නැහැ කාන්තා මීටර 100 ඉසව්වේ රන් පදක්කම හිමි කර ගන්නට. කෙසේ වෙතත් ඇය තප්පර 11.76කින් ඉසව්ව නිමාවට පත් කරමින් රිදී පදක්කම හිමි කර ගන්නට සමත් වුණා. මීටර 400 කඩුළු මතින් දිවීමේ ඉසව්වේ රන් පදක්කමත් ශ්‍රී ලංකාවට හිමි වුණා. අසංක රත්නසේන තමයි එහි රන් පදක්කම ශ්‍රී ලංකාවට හිමි කර දුන්නේ. තප්පර 52කින් එම ඉසව්ව නිමාවට පත් කරමින් ඔහු සමත් වනවා ශ්‍රී ලංකාවට රන් පදක්කම හිමි කර දෙන්නට. ඒ අනුව 95 වන මැලේසියානු විවෘත මල්ල ක්‍රීඩා තරඟාවලිය නිමාවට පත් කරන්නේ ශ්‍රී ලංකාව රන් පදක්කම් තුනක් සහ එක් රිදී පදක්කමක් සමගින්.
රංගන, ඒ වගේම තවත් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් වූ කාරණයකට අපි අවධානය යොමු කරන්නට සූදානම්. ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කලක් නායිකාව වශයෙන් කටයුතු කළේ චාමිනි සෙනවිරත්නහට එක්සතරාභි එමිරාජ්ෙන් යම්කිසි ආකාරයක අපි කියනවා මේ අලුත් කොන්ත්‍රාත්තුවක් සඳහා ඇරයුම් ලැබී තිබෙනවා. අපි දැනගන්නට කැමති මේ පිළිබඳ තොරතුරුත් ඔබගේ.
චමනී සෙනවිරත්න කියන්නේ සංජය ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝක කුසලාන පහක් නියෝජනය කළ අත්දැකීම් බහුල ක්‍රීඩිකාවක්. මේ වන විට ඇයට වයස අවුරුදු 40ක් වෙනවා. කෙසේ වෙතත් ඇය පසුගිය 2014 වසරෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තා. මේ වන විට ඇය එක්සත් අරාබි එමිරාජ්‍ය කණ්ඩායම සමග එක් වී සිටිනවා. ඒ අනුව ICC විසින් සංවිධානය කරන කාන්තා 2020 ක්‍රිකට් තරඟාවලිය සඳහා සුදුසු කණ්ඩායම් තෝරා ගැනීමේ තරඟාවලියට එක්සත් අරාබි එමිරාජ්‍ය කණ්ඩායම නම් කරනු ලැබුවා. මෙන්න මේ කණ්ඩායමට චමනී සෙනවිරත්න ඇතුළත් වී සිටිනවා. ඇය සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව තුල ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලීමෙන් කිසිදු පළ ප්‍රයෝජනයක් අත් නොවන නිසාවෙන් තමන් ශ්‍රී ලංකාවෙන් සමුගත් බවයි. කෙසේ වෙතත් එක්සත් අරාබි එමිරාජ්‍ය නිතාමත් හොඳ අවස්ථාවක් තමන්ට හිමි වූ නිසාවෙන් ඉදිරියේදී එක්සත් අරාබි එමිරාජ්‍ය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවත් ඇය සඳහන් කර සිටියා. 1997 වසරේ සිට ඇය ශ්‍රී ලංකාව නියෝජනය කළා. එක් දින තරඟ 80ක් වගේම 2020 තරඟ 32කදී ශ්‍රී ලංකාව නියෝජනය කළ අත්දැකීම් බහුල ක්‍රීඩිකාවක්. ඒ වගේම ඇය පුහුණු කාරණියක් ලෙසත් එක්සත් අරාබි එමිරාජ්‍යයේ කටයුතු කර තිබෙනවා. ඒ අනුව තමයි එළබෙන ජූලි මාස 3 වනදා සිට 14 වනදා දක්වා නෙදර්ලන්තයේ පැවැත්වෙන මේ සුදුසුකම් ලැබීමේ තරඟාවලියේදී ඇය එක්සත් අරාබි එමිරාජ්‍ය නියෝජනය කිරීමට නියමිත වන්නේ.
රංගනේ, වගේම ශ්‍රී ලංකාවේ කරාටේ ක්‍රීඩකයින් හට යම්කිසි ආකාරයකින් අවස්ථාව ලැබී තිබෙනවා මීළඟ තරුණ ඔලිම්පික් උළෙල නියෝජනය කරන්නට. අපි අවසන් වශයෙන් මේ පිළිබඳව තොරතුරුත් ඔබගෙන් දැනගන්නට කැමැති.
ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පසුගිය 2017 වන ආසියානු කරාටේ ශුරතා තරඟාවලියට සහභාගී වුණා. තරඟාවලිය පැවැත්වුණේ ජපානයේ ඔකිනාවා නුවරදී. කෙසේ වෙතත් මේ තරඟාවලියේදී ශ්‍රී ලංකාව ලෝකඩ පදක්කමක් හිමි කරගත්තා. සමස්ත කණ්ඩායම් වර්ගීකරණයේ 16 වන ස්ථානයේ හිමි කර ගන්නටත් සමත් වුණා. ඒ අනුව තමයි ශ්‍රී ලංකාවට මේ 3 වන වතාවට පැවැත්වෙන 2018 වසරේදී පැවැත්වීමට නියමිත වන යූත් ඔලිම්පික්ස් නැතිනම් තරුණ ඔලිම්පික් තරඟාවලිය නියෝජනය කිරීමට යම් අවස්ථාවක් ලැබීමට ඉඩකඩක් තිබෙන බව වාර්තා වන්නේ. මේ තරඟාවලිය ඔක්තෝබර් මාස 6 වනදා සිට 18 වනදා දක්වා ආජන්ටිනාවේ බෝනස් අයස් නුවරදී තමයි පැවැත්වීමට නියමිත වන්නේ. රටවල් 206ක් සහභාගී වීමට නියමිතයි. මේ අතරින් කරාටේ ඉසව්වත් මෙහිදී තරඟ පැවැත්වීමට නියමිතව තිබෙනවා. මින් පසුව සුදුසුකම් තේරීමේ තවත් තරඟාවලියක් නොපැවැත්වෙන නිසාවෙන් මේ පැවති තරඟාවලියේ ශ්‍රී ලංකාවේ දක්ෂතා පදනම් කරගෙන ශ්‍රී ලංකාවට පැහැදිලිවම මෙම තරංගාවලියට සහභාගී වීමේ අවස්ථාවක් ඇති බව තමයි වාර්තා වන්නේ. අපට තවත් සති කිහිපයකින් මේ සම්බන්ධයෙන් නිශ්චිතවම තොරතුරක් වාර්තා කිරීමට හැකියාව තිබෙනවා. සංජය,
බොහොම ස්තුතියි රංගන. අද ක්‍රීඩා විශේෂඥගේ නීමාවට පත් කරන්නට මත්තෙන් තවත් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩා තොරතුරකට අවධානය යොමු කරන්නට අපි සූදානම්. ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ උපනායක ඩේවිඩ් වෝන, ඔබ දන්නවා මීට පෙර පැවති දකුණු අප්‍රිකානු තරඟ සංචාරය තුළදී පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලක්වීම හේතුවෙන් ස්ටීවන් ස්මිත්, ඩේවිඩ් වෝන, ඒ වගේම කැමරන් බ්‍රැන්ක්‍රොෆ්ට් හට තරඟ තහනමක් පැනවුණා. විශේෂයෙන්ම ඩේවිඩ් වෝන හට මාස 12ක තරඟ තහනමක් පැනවුණා ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනයෙන්. නමුත් ඔහු මේ වන විට ප්‍රකාශ කර තිබෙනවා දේශීය තරඟ සඳහා සහභාගී වීමට ඔහු සූදානම් බව. විශේෂයෙන්ම එවර සිඩ්නි ප්‍රීමියර් ක්‍රිකට් තරඟ වාරය සඳහා රන්වික් කණ්ඩායම නියෝජනය කරමින් තමන් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බව පසුගියදා ඩේවිඩ් වෝන මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණා. මෙම තරඟ තහනම පැනවීමේදී ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය සඳහන් කර තිබුණා ප්‍රීමියර් මට්ටමේ තරඟ සඳහා සහභාගී වීමට මෙම ක්‍රිකට් ක්‍රීඩකයින්ට අවස්ථාව ලැබෙන බව. ඒ අනුව තමන්ගේ ක්‍රිකට් ක්‍රීඩා දිවිය නැවතත් ආරම්භ කිරීම සඳහා ඩේවිඩ් වෝන තීරණය කළ තිබෙනවා. සිඩ්නි නුවර රන්වික් කණ්ඩායම නියෝජනය කරමින් සිඩ්නි ප්‍රීමියර් ක්‍රිකට් තරගාවලියට මේ වතාවේදී මේ වාරයේදී සහභාගී වීමට. ඒ සමගින් අදට ක්‍රීඩා පිටියේ තතු විති නිමාවට පත් කරන්නට අපි සූදානම් වන්නේ. එළබෙන සතියේදී තමු යමු ක්‍රීඩා පිටියේ උණුසුම් තතු විති සමගින්.
Tell us what you think. Rate this podcast on iTunes. It helps other people to find us.